ඔව් අපි අපි තේරුම් ගන්න ඕන දැන් අපි මොනවා හරි දැනගන්නේ ලෝකෙ ගැන දැනගන්නේ ආයතන වලින්නේ නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස නේද? ඔය හය හරහා තමයි මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ. එතකොට ඕකේ දැන් බුදුහාඳුර බලන්න කියලා තියෙනවා ඇහැ කියන්නේ මොකක්ද කියලා හොඳට පිරිසිඳ දකින්න කියලා. මේක කියන්නේ ඥානං පස්සං යථාභූතං. මේ පොතකුත් තියෙනවා ඥානං පස්සං යථාභූතං කියලා. සුදස්සන හාමුදුරුවන්ගේ මේ සමාරිතී කීපය. මහා සලායතන සූත්‍රය. මේක කියනවා දැන් ඇහැ ගැන හොඳට දැනගන්න ඥානං පස්සං යථාභූත. යථාභූතං කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි. යථාභූත ස්වභාවය. ඒකට යථාභූත ස්වභාවය ඥානං කියන්නේ දැනගන්නවා. පස්සං දකින්න. දැනගන්න දකින්න. වැඩ දෙකක් තියෙනවා. දැන් දැනගන්න එක අපිට අහලත් දැනගන්න පුළුවන් නේද? පොත් වලින් කියවලා පිටින්. පස්සං කියන එක Taman තුලින් ඒක දකින්න ඕන. දැනගත්තු දේ දකින්න ඕන. හරි? ඒකට අනුන්ගේ දැනුමක් නෙමෙයි. ඒක Tamanගේ දැනුමක් කරගන්න වෙනවා. ඥානං පස්සං යථාභූතං. ඒකට මොන වෙයිද ඥානං පස්සං යථාභූතං? චක්කුම් භික්කවේ ඥානං පස්සං යථාභූතං. ඇහැ පිළිබඳව ඔව් ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඊළඟට රූපං. ඇහෙන් දැනගන්න රූප ගැන. ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඥානං පස්සං යථාභූතං. හරි? ඔය විදිහට ආයතන හයටම කියනවා. එතකොට ඒ ටික ඇත්ත ඇති හැටි දන්න දකින්න. එයාට තමයි සම්මාදිට්ඨිය එන්නේ කියලා. සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගය පටන් ගන්න තැන. ආර්ය මාර්ගය පටන් ගන්න නම් ඔය ටික ඇත්ත ඇති හැටි ඔව් දැනගන්න ඕන දකින්න. ඥානං පස්සං යථාභූතං. කොට අපි ඇහෙන් දකින ඇහෙන් දැනගන්න රූපේ. ඔකේ තියෙන ගති ටිකක් විස්තර කරනවා. රූපය දැනගත්තොත් මෙන්න මේ විදිහේ ලක්ෂණ කියලා. හරි? ඒකේ එකක් තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව. අපි දකින දේ ඒ බුදුහන්දුරෝ විස්තර කරන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක් කියලා. දකින ඇහෙන් දැනගන්න රූපේ. නැත්තම් කනෙන් දැනගන්න ශබ්දේ. ඇහැ කියන එකත් ඒ ධර්මතාවෝ. පෙර නොතිබීමටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. හරි? ඒ කතාවත් කියනවා පටිච්ච සමුප්පන්නයි කියනවා සංකතයි කියනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියනවා. පටිච්ච සමුප්පන්නයි කියනවා. මේක කලින් තිබුණ දෙයක් නෙවෙයි. පෙරණති වීම හට ගන්නවා කියනකොට තේරුම් ගන්න ඕන. දැන් අපි දකින්න කලින් තිබුණ දෙයක් නෙවි. හරි. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියනකොට දැක්කට පස්සේ තියෙනවත් නෙවි. එතකොට ඒ මොහොතට හට ගන්න පටිච්ච සමුප්පන්න. ඒ මොහොතට හේතු යෙදিলা ඒ මොහොතට විද්‍යමාන වෙනවා. එහෙම නිරුද්ධ වෙන ගතියක්. ඇහැ කියන එකයි රූපය ගැනයි. දැන් ඕක ඇත්ත தත්ත්වේ. දැන් අපට ඕක පෙන්නේ නැහැ ලෝකෙට අයිති මට්ටමේදී. නේද? ලෝකෙට අයිති මට්ටමේදී අපිට හිතෙන්නේ ඔය දැන් ගහක් එහෙම දකිනකොට අපි දකින්න කලිනුත් ඒක තිබිලා තියෙනවා. නේද? දැක්කට පස්සෙත් තියෙනවා. ඒ ලෝකෙට අයිතිද? ඒක යථාභූත ස්වභාවය නෙවෙයි. අපිට බුදුදහමක් අහලා තේරුම් ගන්න ඕන යථාභූත ස්වභාවය. යථාභූත ස්වභාවයද කියනවා මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේදී විතරයි ඒක තියෙන්නේ. නේද? එහෙම කතාවක් කියනවා. එතකොට ඕක අපට තේරුම් ගන්න වෙනවා. ඕක තේරුම් ගනිද්දී දැන් අපට ඕක එකපාරට තේරෙන්නේ නැති හින්දා තමයි අපි අර උපමා එක්ක බලන්නේ මේක ගැන දල අදහසක් ගන්න. එතකොට අර වතුරට එබෙන බල්ලා උපමාව ගත්තහම අපි දන්නවනේ බල්ලා රැවටෙනවා බල්ලෙක් ඔව් බල්ලාගේ රූපේ ඡායාවට රැවටිලා ඌ හිතන්නේ මොකද්ද තවත් බල්ලෙක් ඉන්නවා කියලා නේද පේනවා ඒ පේන බල්ලා ඉන්නවා නේද ඒකට බල්ලෙක් ඉන්නවා කියලා හිතුවත් වතුරේ එයාට එන අදහස ඒ වෙලාවේ හැටගත්ත බල්ලෙක් දැක්ක කියලාද නැත්නම් කලිනුත් හිතලා තියනවා නේද? දකින්න කලිනුත් වතුරේ ඉඳලා තියනවා. ඊට පස්සේ ඔළුව අහකට ගත්තාමත් හිතෙනවා තාමත් ඉන්නවා කියලා. නේද? එතකොට අපි ගහක් දැක්කා වගේ නේද එතකොට? අපිට ගහ ගැන හිතිලා තියෙන්නේ අපි දකින්න කලිනුත් ඕක තිබුණා. දැක්කට පස්සෙත් ඒ එතන එකම තියෙනවා. ඒක බල්ලත් ඒ විශ්වාසයටම එනව නේද? ඔය බල්ලා මං දකින්න කලිනුත් වතුරේ ඉඳලා තියෙනවා. දැක්කට පස්සෙත් ඉන්නවා. එතකොට ඉන්න බල්ලෙක් තමයි මේ දැක්කේ කියන එක. හරි? දැන් අපි රවටිලා කියලා අපිට පේන්නේ. උනාට දැන් බල්ලගේ කතාවෙන් බලන්න. තනිකර මුලාවෙන් කියන කතාවක් නේ ඒක නේද? එතකොට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? බල්ලා එබෙන කොටයි ඡායාව හටගත්තේ. අඩු ගානේ ඡායාවවත් ඊට කලින් තිබිලා නැහැ. නේද? දැන් හදාගත්තු බල්ලා තියා වතුරේ වැටෙන ඡායාව. අපි දන්නේ ඡායාවවත් හැදෙන්නේ බල්ලා එබෙන කොටයි ඡායාව හටගන්නේ. ආපහු උළුව ගන්නකොට ඒක නේ. නේ. දැන් එතන පේනවා නේද? ඕක තමයි ඇත්ත தත්ත්වය. යථාභූත ස්වභාවය. එතන පවතින ස්වභාවය. හරි. එතකොට ඒක ගැන වැරදි දෘෂ්ටියක් තමයි බල්ලට තියෙන්නේ. තව බල්ලෙක් ඉන්නවා කියන එක. ඒක මතයක්. ඒක යථාභූත ස්වභාවය නෙමෙයිනේ. එතකොට ඔන්න ඕක තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. දැන් ලෝකෙට අයිති දැක්මේ තමයි තියෙන්නේ. හරි බල්ලා තව බල්ලෙක් ඉන්නවා. ඌ මං දකින්න කලිනුත් හිටියා දැක්කට පස්සෙත් ඉන්නවා. කියනා වගේ තමයි අපිත් ඇහැ පාවිච්චි කරලා දකින හැම එකක්ම. ඔක අපි දකින්න කලිනුත් තිබිලා තියෙනවා. දැක්කට පස්සෙත් තියෙනවා. නේද? දැන් දකින මොහොතෙත් තියෙනවා ඊට කලිනුත් තිබිලා තියෙනවා අනාගතෙත් තියෙනවා. අතීත වර්තමාන අනාගත රූපයක් බාර ගන්න. අතීත වර්තමාන අනාගත කියන කතාවට කියන පැවැත්මක් දෙනවා. නැත්තම් නিত্য. නিত্য කරන අනිත්‍ය සංඥාවයි. එතකොට ලෝකෙට අයිති අය ගන්නෙ නিত্য සංඥාවයි. බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍යයි කියලා. නේද? නিত্য කරන්න බෑ. අපි ඉන්නේ නিত্য සංඥාවේ. දැන් දකින දකින එක නিত্য කරලා තමයි අපි බාරගන්නේ නේද? දැන් නিত্য කළා කියන්නේ තව විදිහකට කිව්වොත් අර පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැහැ. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ මොහොතේ හේතු යෙදෙනකොට ඵලය තියෙනවා. හේතු යෙදුනේ නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. මේක බල්ලගේ මට්ටමේ තේරෙනවා නේද? වතුරට එබෙනකොටයි ඡායාව හටගන්නේ. ඒක තමයි බල්ලා දකින්නේ. ඊළඟට ඒක දැක්කලා හිතාගෙන හිතෙන් හදන එකක් තමයි ඔය ඉන්නේ බල්ලෙක් කියන එක. නේද? ඇත්ත බල්ලෙක්. නැත්තම් සතර මහා ධාතුන් හැදිච්ච බල්ලෙක්. ඒක හිතලා ඊළඟට හිතපු දේ ආයේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. නේද? හිතේ තමයි බල්ලෙක්ව හදන්නේ. ඒ බල්ලා ඉන්නේ එළියේ කියලා විශ්වාස කරනවා.
එහෙම සම්පත්තිය වගේ.
ඔව්. දැන් ඔක හැ වගේම තමයි අපි ශබ්දෙත් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ශබ්දය නම් අපිට ටිකක් තේරුම් ගන්න ලේසි. සද්ද කියන එක ඒ වෙලාවේ තියලා නැති වුණා කියන එක පේනවා නේ. සද්ද ඊට කලින් තිබුණා කියලා හිතෙන්නේ නැහනේ. මේ ෂණිකව ඇහෙන මොහොතේ සද්ද ඇති වෙලා නැති වෙනවා කියන එක ටිකක් තේරුම් ගන්න පහසුයි අපිට. එහෙනම් මේක සද්දෙන් මේක බලන්න ලේසි.
ඒකම වෙලාවට ශබ්ද කීයක් ඇහෙනවද
අපි දැන්? ඔව්. ඒ කොච්චර ඇහුණත් ඒක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධයිනේ. ආයේ ඒක තියෙනවා කියන කතාවකට යන්නේ නේද? හැබැයි අපි තියෙනවා කියලා අහුවෙනවා ශබ්ද ආවේ කොහෙන්ද? ශබ්දට අදාළ රූපයක් හදාගෙන ශබ්ද නැති වුණාට රූපේ තියෙනවා. දැන් ශබ්ද කාක්කෙක් ගෙන්නම් ආවේ.
කාක්කෙක්.
ශබ්ද ඇති වෙලා නැති වෙනවා කෑ ගහන්න. කෑ ගන්න එක ඇතිලා නැති වෙන හැබැයි කාක්ක ඉන්නවා කියලා අපි හිතනවා. ඒ සද්දේ උදව් කරගෙන අපි හදාගන්න රූපෙට නিত্য භාවයක් දෙනවා. සද්ද අනිත්‍ය බව නැගත්තට සද්ද නිසා හදා ගන්නානේ රූපය. ඒ රූපේ තියෙන කියලා හදා ගන්න. ක්ෂණයක් නෙමෙයි. එකක් අතීතෙත් හිටියද අලුත් ඉන්න අනාගතෙත් ඉන්න මට්ටමට ගේනවනේ. හැබැයි ඔක ක්ෂණයක් තුල හිතේ ඇති වෙන දෙයක්. සද්ද ඇහෙන හින්දානේ ওই ටික දැනගත්තේ. නේද? ඔව් දැන් අපට පේනවා නේද? එතකොට අපි ඇත්ත නෙමෙයි. අපි හිතාගන්න එක තමයි අපි විශ්වාස
කරන්නේ.
ඔව් ඒක තමයි කියන්නේ මේ විඤ්ඤාණේ මායාකාරී කියලා. අපිට තියෙන ස්වභාවය නෙමෙයි පෙන්වන්නේ. අපි හිතනවා අපි දකින්නේ පවතින ඇත්ත ස්වභාවය යථාභූත ස්වභාවයමයි අපි දන්නේ කියලා. හැබැයි අපි දැනගන්න එක එකක් පවතින ස්වභාවය වෙන එකක්. يعني අපි හිතන දෙයම නෙමෙයි එළියේ තියෙන්නේ කියලා දෙයක් තියෙනවා. මේක අර බල්ලගේ උපමාවෙන් පේනව නේද? දැන් බල්ලා හිතන්නේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒ උනාට ඒක නෙමෙයි එළියේ පවතින්නේ. ඒත් අපි හිතන දේ يعني එහෙන් දැකීම නිසා අපි හිතන දේ එකක් පවතින දේ වෙන ස්වභාවයක්. නෝයි දෙක වෙන් කරගන්නවා. දැන් ලෝකෙට ආйти දැක්මෙදි මොකද වෙලා තියෙන්නේ? තියෙන දෙයමයි දැනගත්තේ කියන මට්ටමේ ඉන්නේ. නේද? අපි අතන පොල් ගහක් තියෙන හින්දාමයි අපි දැනගත්තේ කියලානේ අපි ඉන්නේ. නේද? ඒක තියනවා කියලා හිතන්න බෑ හේතු යෙදෙනවා. නේද? ආයෙ බැලුවොත් ආයෙ පේනවා. තව සැරයක් බැලුවොත් ආයෙ පේනවා. ඔය ටිකම බල්ලටත් වෙනව නේද? වතුරට එබෙන එබෙන සැරේට. බල්ලෙක් ඉන්නා වගේ පේනවා. එතකොට ඒකෙන්ම විතරක් ආයයක් දකින්න පුළුවන් වුණා කියලා අපිට කියන්න බෑ මේ එකම දෙය කියලා. මොකද මේ හේතුඥ දෙනකොට විද්‍යමාන වෙන ස්වභාවය මේක තමයි පටිච්ච සම්පන්න ස්වභාවය කියන්නේ. හේතු යෙදුනොත් එහෙම විද්‍යමානයි. දැන් අපි මේ සද්දයක් ගත්තොත් ඒ සද්දය ඇති වුණා නැති වුණා. ආයේ දැන් අපිට හිතෙන්නේ එක වගේ එකම සද්දේ කියලා හිතෙන ගතියක් තියෙනවා. නේද? දැන් මේ වේගේ වැඩි වුණොත් එහෙම සද්දේ තියෙනවා වගේ හිතෙනවා. ඔක්කොම එක වගේනේ. ඒ වුණාට ඒවා වෙන වෙනම ගත්තොත් ඒ හේතු යෙදෙන හින්දා මේ මොහොතේ උපන්න ස්වභාවය. අන්න ඔය වගේ දෙයක් තමයි පටිච්ච සමුප්පන්න කියන්නේ. හේතු යෙදෙන හින්දා හට ගන්නවා. ඒකට තියනවා කියලා කියන්න බෑ ඒකට. හරි. නැහැයි කියන්නත් බෑ. සද්ද ඇහෙනානේ. සද්දයක් ඇහුණ හින්දා නැහැ කියන්නත් බෑ. දැන් ඒක නැති හින්දා තියනවා කියන්නත් බෑ. එතකොට බුදුහාමුදුරුවෝට ප්‍රතික්ෂේප කරනවා ඇත කියන අන්තයයි නැත කියන අන්තය. මේ දෙකම ඇත්ත නිවි. ඇත කියලා ගත්තත් අපි හිතාගත්තු එක නැත කිව්වත් අපි හිතාගත්තු එක. ඇත්ත தත්ත්වය තමයි අර පටිච්ච සමුප්පන්න හේතු යෙදෙනකොට හටගන්නවා. හරි? හේතු තියනවා නම් ඵලය තියෙනවා. හේතු නැත්තම් ඵලය නැහැ. එතකොට ඒක ඇත කියන එකට අහු වෙන්නේත් නැහැ නැත කියන එකට අහු වෙන්නේ. ඒ දෙකටම නොමැටි පටිච්ච සමුප්පන්න ධර්මතාවය දේශනා කරනවා. ඇත කියන අන්තයට අහු වෙන්නෙත් නැතුව නැත කියන අන්තයට අහු වෙන්නත් නැතුව පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. ඒතර පටිච්ච සමුප්පාදේ දැක්ක කෙනා අර තියනවා කියන අන්තයට යන්නෙත් නැහැ නෑ කියන අන්තයට යන්නෙත් නෑ. ඒක තේරුම් ගන්න තමයි ඔය ආයතන ගැන බලන්න කියන්නේ. මොකද අපි ඇහෙන් දැනගන්න ඒවානේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන අපේ තියෙන මේ ලෝකෙට අයිති දෘෂ්ටියට අපිට එහෙම හිතෙනවා නිසා ඇත්ත ඇති හැටි ඒක නෙවෙයි. ඇත්ත ඇති හැටි අර වතුරට වෙන බල්ලගේ වුණ සිද්ධියමයි අපටත් වෙන්නේ. ඇහෙන් යමක් දකිනවා කියන්නේ ඇහෙන් පේන්න හේතු ටිකයි යෙදුණා. එන අපි විද්‍යාව පැත්තෙන් ගත්තත් දැන් ඇහි ලෙන්ස් එකෙන් ප්‍රතිබිම්බයක් හැදෙනවනේ. ඔය ප්‍රතිබිම්බනේ දකින්න පුළුවන්. නේද? චක්කු විඥාණයට අහු වෙන්නේ ওই ප්‍රතිබිම්බය. ඒතර ඒ ප්‍රතිබිම්බේ ක්ෂණිකව ඒ හේතු යෙදෙන හින්දා හටගත්තු එකක් නිසා. පවතින දෙයක් නෙමෙයි. නේද? ඒ වෙලාවේ පටිච්ච සමුප්පාද. ඒකත් පේනවා නේද අර වතුර ඇති වුණ ඡායාව වගේ කියලා හැතුලේ තියෙන ප්‍රතිබිම්බ. එතකොට හිත දැනගන්නේ ඔය ප්‍රතිබිම්බේ මිසක් එළියේ තියෙන රූපේ නෙමෙයි. එළියේ තියෙන එක දැනගත්තා කියලා හිතන්නේ අපේ තියෙන මුලාව, අවිද්‍යාව. ඒ තමයි විඥාණය කරන මායාව. හරි? විඥාණය මායාකාරයකට නිපමා කරන්නේ. බුදුහාමුදුරුවෝ. ඒතරේ කරන මායාව තමයි මේකේ පටිච්ච සමුප්පන්න බව වහලා එළියේ තියෙන දෙයමයි මේ දැනගන්නේ කියලා පෙන්නනවා. ඒකට කියනවා මේ ලෝකෙට අයිති දෙයක්. ධර්මයක් අහලා නැති නොදකපු කෙනා දකින්නේ මේ විදිහට. හරි. කියන සද්ධර්මයක් අහලා නැති. ආර්යයන් දැකලා නැති. අරියාණන් අදස්සාවි. ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා නැති. සද්ධර්මයක් අහලා නැති. ඒ වගේ අය ඉන්නේ අර තියෙන දෙයමයි පේන්නේ. අර නিত্য සංඥා. දකින දෙයම ඒ කියන්නේ අපි එහෙන් දැනගන්න දෙයමයි එළියේ තියෙන්නේ කියලා නිත්‍ය කරලා ගන්නවා. හරි. ඔක එතකොට ඇහැට විතරක් නෙමෙයි ආයතන හයටම ওই වැඩි වෙනවා. ලෝකෙට අයිතිද? බෑ ඔතන බුදුහාමුදුරුව පෙන්නනවා. ඔකේ යථාභූත ස්වභාවය අහන්න ඊට පස්සේ දකින්න. අහන්න පුළුවන් බුදු කෙනෙක්ගෙන් විතරයි. කියන්නේ බුදු කෙනෙක් දේශනා කරන ධර්මයේ විතරයි ওই කතාව තියෙන්නේ. ඒකයි අර කල්යාණ මිත්‍රයේ සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝන. ඒකෙන් අපි ගන්නේ බුදුහාමුදුරුව කිව්වේ මොකද්ද කියන එක. දැන් ඒක අහලා දැනුම වුණාට අපි දැකලා නැහනේ. ඒක ඊළඟට තමන්ගේ දැක්මක් කරන්න ඕනේ. ඥානං පස්සං. තමන්ගේ දැක්මක් වෙන දවසට තමයි සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ. කියන්නේ ලෝකේ ඇත්ත ඇති හැටි දකින නුවණක් ඇති වුණා කියලා කියන්න පුළුවන්. එතකොට ඇහැ ගැනයි ඇහෙන් දැනගන්න රූපේ ගැනයි ওই ධර්මතාව ටික පේනවා. ඇහැ කියන එකත් පෙර නොති වීම හට ගන්නවා. එකත් පටිච්ච සමුප්පන්නයි. ඇහෙන් දැනගන්න රූපෙත් පෙර නොති වීම හට ගන්නවා. එකත් පටිච්ච සමුප්පන්නයි. හරි. යෝනිසෝමනසිකාරේ කරන්න පුළුවන් ඕක තේරුම් ගත්ත කෙනාට. ඔය ධර්මතාවයේ දකින්න බලන එකට තමයි යෝනිසෝමනසිකාරේ කියන්නේ. දැන් අපි නිත්‍ය සංඥාවෙන් අරන් බැලුවට යෝනිසෝමනසිකාරේ වෙන්නේ. ඒ කියන්නේ දෙයක් තියෙනවා කියලා අරගෙන ඕක කඩලා බින්දලා බලනවනේ. නේද? අපේ භාවනාවල ගොඩක් වෙලාවට කරනවා. අදත් කරන්නේ ඉති ශරීරේ තියෙනවා කියලා අරන් නේද? ඒක හැදුනේ කොහොමද කියලා බලනවා. කෙස් ලොම් නියදත් ඔය එකතු වෙලා තමයි ශරීරය හැදෙන්නේ. දැන් ඕක බලන්නේ තියෙන ශරීරයක් නේ. අපි ශරීරේ තියෙනවා කියලා නিত্য සංඥාවෙන් අරගෙන සමතෙන් කරන්නේ. ඒක ලෝකෙට අයිති. ඔව් ලෝකෙට අයිති. සාමාන්‍ය ලෝකයේ අදකිනවට වඩා එහාට ගිය නුවණක්. ඒකත් කරන්න ඕන. ඒක එතකොට අර සාමාන්‍ය ලෝකයේ අදකින මට්ටමින් මිදෙන්න පුළුවන්. හැබැයි තාම ඇත්ත ඇති හැටි දකින පැත්තට ඇවිල්ලා නැහැ. ඒකට කියන අපි සමත කිව්වත් හරි පූර්ව ප්‍රතිපදාව කියලා. ආර්ය ප්‍රතිපදාවට එන්න ඒ ටිකත් වැඩෙන්න ඕන. ශරීරයක් කියලා කිව්වට ඔතන තියෙන්නේ මේ කොටස් ගොඩක්. කෙස් ලොම් නේද? ඊළඟට කෙස් කියලා ගත්තත් ඔතනක් තියෙන්නේ ආයේ කඩාගෙන ඒ තව කොටස් ටික. නේද? සතර මහා ධාතු කියන්න පුළුවන්. නැත්නම් රූප කලාප කියන්න පුළුවන්. ඕයි. නේද? විද්‍යාවෙන් නම් පරමාණු හරි මොනවා හරි කියනවා. මේවා හැදිලා තියෙන්නේ මේවයි. හැබැයි තාම ආර්ය දැක්මට ඇවිල්ලා නැහැ. ලෝකෝත්තර දැක්ම නෙමෙයි. තියෙන දේ කඩ කඩා ගිහින් මේක හැදිලා තියෙන්නේ මේවයි. තාම අපි පිළිගන්නවා දෙයක් තියෙනවා නේ. ඒ දේ දැනගන්න මම ඉන්නවා. එළිය දෙයක් තියෙනවා කියපු ගමන් ඒක දැනගන්න කෙනෙකුත් ඉන්නවා. දැන් ශරීරයක් නැති වුණාට කෙස්ලොම්නියදත් ගොඩක් තියෙනවා කියලා ඒක දැනගන්න කෙනෙකුත් ඉන්නවා. කෙස්ලොම්නියදත් නැහැ කිව්වට රූප කලාප තියෙන්නේ නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන්නේ කිව්වත් ඒත් එළිය තියෙන දෙයක් ඒක දැනගන්න මම ඉන්නවා. මමෙක් ඉන්නවා. ඒකයි කිව්වේ තාම ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. ඒ වුණාට ඒ බලන එක අපේ තියෙන කෙලෙස් අඩු කරගන්න උදව් වෙනවා. ඇලීම් ගැටීම් අඩු කරන්න උදව් වෙනවා. ඒකට ඇලීම් ගැටීම් අඩු වෙන මනසට තමයි මේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. හරි. අපි අහලා දැනගත්තු ඇත්ත ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර කෙලෙස් තුනී වෙනකොට. ඒක නා නීවරණ ධර්ම යටපත් වුණ මනසකට. ඒ එතකොට තමයි ඇත්ත ඇති හැටි Tamanටම පේන්නේ. මට මනස පිරිසිදු වෙනවා. දැන් අපේ ඇලීම වැඩි නම් අපි 요거 ඇත්ත දකින්න කැමති නැහැ. ගැටීම වැඩි වුණත් ඒවයි ඇත්ත දකින්න කැමති නැහැ. එහෙනම් ඇලීම් ගැටීම අඩු කරගන්න වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක යටපත් වෙනකොට තමයි මනස පිරිසිදු වෙන්නේ. අර බයස් නොවි බලන්න පුළුවන් වෙන්නේ. ඇලීමේ හිටියොත් අපිට ඒකට අදාළව තමයි පේන්නේ. ගැටීමේ හිටියත් එහෙම ඒකට අදාළව පේනවා මිසක් ඇත්ත ඇති ඇති පේන්නේ හරි. මේ පේනවනේ දැන් සාමාන්‍ය ජීවිතේ අපි තරහ අරන් හිතනකොට තරහ පැත්තටමයි හේතු හැදෙන්නේ නේද? ඒ අනිත් එක්කලා වැරද්දක් කරලා නැතත් අපිට පේන්නේ වැරද්දක් විදියට තරහ අරන් බලනකොට. හොඳ පැත්තෙන් බලන කෙනාට එහෙම පේන්නේ නැහැ. ඒකට අර අපි හදාගත්තු කෙලෙස් මත තමයි අපිට පේන්නේ. තර අපට ඕන විදිහට දකින්න එක නවත්තන එක තමයි මේ නීවරණ ටික යටපත් වෙනකොට අපේ තියෙන ඒ ඇලීම් ගැටීම් යටපත් වෙනකොට ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් වෙනවා. නැත්තම් අපි අරව උඩ ඉඳගෙන අපට ඕන හැටියට දකින්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපට ඕන විදිහට දකින්න නෙමෙයි. පවතින යථාභූත ස්වභාවය දකින්න. ඇත්ත ඇති හැටි අපි කොහොම හිතනවාද කියන කාරණාව දකින්නේ නෙවෙයි. ලෝකේ පවතින ඇත්ත ඇති හැටි දකින්න. ඒකට මනස දියුණු කරගන්න. හරි. තරහින් බැලුවොත් පේන විදිහ හරි ඇලීමෙන් බැලුවොත් පේන විදිහ හරි නෙමෙයි දකින්න ඕන. ඒවා අපේ තියෙන කෙලෙස්නේ. ඒවා නැතිව බැලුවොත් මේකේ පවතින ඇත්ත මොකද්ද? යථාභූත ස්වභාවය මොකක්ද?
වඩිනවා කියන එක තේරුම් ගන්න අපිට
ඔව් නෑ ඒක දෙපැත්තම දැන් අපිට බැන්නා කියලා තේරුම් ගන්නෙත් අපි කාට හරි බැන්නා කියලා තේරුම් ගන්නෙත් අපි නේද තමයි. ඕකේ ඇත්ත තත්ත්වෙ ගත්තොත් සද්දයක් විතරයි. සද්දෙට තේරුම් දෙන්නේ අහන
කෙනානේ.
ඔව් දැන් අපි නොදන්න භාෂාවකින් අපිට කොච්චර බැන්නත් කිසි ප්‍රශ්නයක් නෑ. ඔක දැනගත්තොත් තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ එතනත් තේින්නේ අපි මේ ඇත්ත ඇති හැටි දකින්නේ. යථාභූත ස්වභාවය දකින්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ හැමතිස්සම පෙන්වන්නේ මේ ඇහි ඇහෙන් දැනගන්න රූපවල නැත්නම් කනේ කනෙන් දැනගන්න ශබ්දවල ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඥානං පස්සං යථා භූතං ඇත්ත ඇති හැටි තමයි පටිච්ච සමුප්පන්න. ඒක පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කොත් හේතුන් නිසාමයි ඒක පවතින්නේ කියලා දැක්කොත් අපිට නිත්‍ය සංඥාවෙන් ගන්න බෑ. අතීතෙත් තිබුණා දැනුත් තිබුණා අනාගතෙත් තිබුණා කියන නිත්‍ය සංඥාවට දාන්න බෑ. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් දැන් වතුරට වෙන බල්ලා. ඒක වතුරේ ඇති වෙන ඡායාව පටිච්ච සමුප්පන්න. එතන බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒකත් පටිච්ච සමුප්පන්නයි. මේ හේතුයේ දෙනකන් උට තියෙයි. කවදා හරි ඇත්ත අවබෝධ වුණොත් ඒක පිහිටන්නේ. ඒ හේතුයේ දෙනකන් ඒක තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ හින්දා නෑ කියන්නත් බෑ. බල්ලට කිව්වට වැඩක් නෑ වතුරේ බල්ලෙක් නෑ කියලා. මොකද ඌ දැඩිව ඒක බාර අරන්. නේද? විතර බල්ලෙන්නේ නැහැ කිව්වට ඌ පුරණ එක නවත්තන්නේ නැහැ. කියන්නේ ඌට අපි කියන එක තේරුණත් මොකද ඌ දැඩිව අරගෙනනේ. නෑ නෑ ඉන්නවමයි කියලා. අපිත් නිකන් ඔය අපිත් ඔය වගේ වට අහු වෙන වෙලාවල් තියෙන නෑ හොල්මනක් ඉන්නවා කියලා බය වෙන. ඒකට තව කෙනෙක් කිව්වට නෑ නෑ එහෙම එකක් නෑ කියලා එයාගේ බය යන්නේ. එයා ඇත්ත අවබෝධ කරගන්නකම් නේද? ඒ මට්ටමේමයි අපි දැන් තියනවා කියලා හිතන දේවල් වල. ඒක තමයි තේරුම් ගන්න අමාරු දේ. අතන ගහක් තියනවා කිව්වහම අපි ඒ ගහ නිත්‍ය සංඥාවෙන් අරගෙන. තියෙන පටිච්ච සම්පන්න. මොකද ඇහෙන් දැකලා නේ දැනගත්තේ. ඔව්. ඔව් මම එක් හදලා තියෙන්නේත් අපි අර ලෝකෙට අයිති දැක්මට ගිහිල්ලා. ඒ මම හැදෙනවා දැන් එළියේ රූපයක් තියනවා කියලා බාර ගන්නකොට මම හැදෙනවා. ඒ රූපේ දැනගන්න මම ඉන්න ඕනේ. එතන රූපේ තියනවා කියලා දැනගන්නේ මම. ඒතකොට බාහිර රූපයක් පැනෙව්වත් අපි මමව හදනවා. අභ්‍යන්තර රූපේ පැනෙව්වත් මාව හැදෙනවා. එතන මේ ශරීරේ තියනවා කිව්වත් මම ඉන්නවා. එළිය රූපයක් තියනවා කිව්වත් මම ඉන්නවා. සාපේක්ෂ. මොකද එළිය රූපේ තියෙන බව දැනගන්න මම ඉන්නවා. අභ්‍යන්තර රූපේ කො රූපෙම මම කියලා හිතනවා. එහෙම නැත්නම් රූපේ දැනගන්නේ මම කියලා හිතෙන්නත් පුළුවන්. සක්කාය දිට්ඨිය රින්ගනවා ඒකට. ඒකයි කියන්නේ අන්න බුදුහාමුදුරුවෝ දැන් ඇත්ත දකින්න නම් මේ රූපය පිරිසිඳ දකින්න. මේ රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දාමයි ඒ දෘෂ්ටියට වැටෙන්නේ. එතකොට අපි ඉන්නේ තියෙන දේම පේනවා. නැත්තම් පේන දේ තියෙනවමයි කියන ඔන්න ඒ දෘෂ්ටි දෙකේ. ඈ මොනවා හරි එළියේ තියෙන හින්දාමයි පේන්නේ. නැත්තම් පේන නිසා ඒක තියෙනවමයි. ඔව් එතකොට දැන් අපි රූප කියන්නේ මොනවද? එළියේ තියෙන ඒවට නේද රූප කියන්නේ? මොනවාන් හරි හැදිලා තියෙන ඒවා නේද? නාම කියන්නේ මොනවටද? හිතේ තියෙන ඒවට නේද? නාම අල්ලන්න බෑ. පේන්නෙත් නෑ. මොකද හිත. හිත ඇතුලේ තියෙන.
රූප කියලා හැම වෙලාවෙම මේ කරන්න වෙන්නේ අර දකින දේ හැම එකක්ම මේ විදිහට.
ඔව් දැන් වෙලා තියෙන්නේ අපි හිතෙන් දැනගන්න ටික රූපෙට අයිති කරලා. ඒ කියන්නේ නාමයේ රූපේ ගැට ගහලා. ඒ දෙක එකක් කියලා හිතලා. ඒ කියන්නේ අපි හිතන ඔක්කොම අර රූපෙට අයිති. නේද? අපි හිතන්නේ රූපේ ගැනනේ. එන හිතන ටික ඔක්කොම ඒ රූපෙට අයිති කියලා අපිම හිතනවා. දැන් වැඩේ තියෙන්නේ අපිමයි හිත ටික හදන්නේ. ඒ හදන ටික අපිම අයිති කරන අර රූපෙට අයිති ටික තමයි මේ හිතුවේ කියලා. දැන් අපිට පේන්නේ නැහැ මේ පැත්තෙන් හදපු හිත ටිකක් ඔය රූපේ දන්නේ නැහැ අපි මොනවද හිතනවද කියලා. නේද? රූපේ දන්නේ නැහැ නේ අපි මොනවද හිතුවා. ඒ වුණාට අපි හිතන්නේ අර රූපේ ගැනම තමයි මං හිතන්නේ. අපි හිතන ටික අයිති කරන රූපෙට. නැවක ඒ නාම රූප ගැට ගන්නවා කියන්නේ ඒකයි. අපි ඒ දෙක එකක් කියලා හිතනවා. අපි හිතපු ටික ඒ රූපෙටමයි අයිති. ඒ අපට අයිති කියලා හිතන්නේ. මේ පැත්තෙන් හැදුවේ කියලා හිතන්නේ. නේද? දැන් කෙනෙක් ගැන හිතනකොට අපි හිතන ටික ඔක්කොම එයාට අයිති කියලා හිතනවා. එයා හරි හොරෙක් කියනකොට ඒ හොරා අයිති කරනවා. වායි රූපෙට. අපි එයා හොරෙක් කියන එක හැදුවේ අපි. ඒක අපි දන්නේ. අපි හදපු එක එයාට අයිති කරනවා නේද? එයා හොඳ කෙනෙක් කිව්වත් ඒකත් මේ පැත්තේනේ හදන්නේ. දැන් එක්කෙනෙක් කෙනෙක් ගැන එයා හොරෙක් කියනකොටම තව කෙනෙක් නැහැ නැහැ එයා හරි හොඳ කෙනෙක් කියලා හිතන්න පුළුවන් නේ. දෙන්නෙක් එක්කෙනෙක් ඒ දෙන්නම අර හිතපු ටික අයිති කරනවා මේ එළියේ තියෙන එක. ඒ රූපෙට අයිති වෙන්න බෑනේ මේ පැත්තේ හිතන දේව. අපි හිතන එකක්වත් බාහිර රූපයකට අයිති වෙන්න බෑනේ. එතකොට පේනා නේද අපේ තියෙන මුලාවෙන් තමයි අපි ඒව අයිති කරලා තියෙන්නේ. ඒක ඔකට කියනවා නාම රූප ගැට ගන්නවා කියලා. එතකොට ලෝකෙට අයිති දැක්මේදී නාමේ රූපේ සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඒ සම්බන්ධ කරලා තමයි අපි පිළිගන්නේ. අර වතුරට එබෙන බල්ලටත් ඕක නේද වෙන්නේ? හිතෙන් හදන බල්ලෙක්ට අයිති ලක්ෂණ ටික ඔක්කොම අර බාහිර ඡායාවට දාන. ඈ ඒ හින්දානේ මේ බාහිර බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ, පණ තියෙන බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. ඒ ඔක්කොම මේ පැත්තේ හිතෙන් හිතපු ටිකක් නේද? තත අපි දකින හැම රූපෙටම අපි අදහස් ටිකක් දාලා තියෙනවා. ওই රූපේ මේ වගේ කියලා. නේ. දර වේ නාම ටික අපි යලවනවා ගිහින් අර එළියේ තියෙන රූපවලට. නේ. ඒක කරන්නේ රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැතිකම. නාමය ගැනත් දන්නේ නැහැ. රූපේ ඇත්ත ඇති හැටි දන්නෙත් නැහැ. හින්දා ඔක දකින්න ලේසි ක්‍රමේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පිළිවෙලක් දෙන්නවා. කායනුපස්සනාවනේ ඉස්සෙල්ලා කරන්න කියන්නේ. නේ සතර සතිපට්ඨාන ඊළඟට තියෙනවා වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඉස්සෙල්ලා කරන්න කියන්නේ කායනුපස්සනාව. කායනුපස්සනාවෙන් මොකද්ද කරන්නේ? රූපයේ ඇත්ත ඇති හැටි දකින්න ක්‍රමේ තමයි කායනුපස්සනාව. හරි. රූපයේ ඇත්ත දකින්න තමයි කායනුපස්සනාව දීලා
තියෙන්නේ.
ඔව් දැන් රූපයේ ඇත්ත දකින් නැති හින්දා අපි ඇලිලා නම් රූපේ ඇත්ත දකිනකොට ඒ ඇලීම දුර වෙන්න ඕන. වතුරට එබෙන බල්ලා ඔන්න බල්ලෙක් ඉන්නවා කියලා. ওই බල්ලට ඇලිලා නම් නේද? කවදා හරි ඔකේ ඇත්ත දැනගන්නකොට ඔතන ඡායාවක් විතරයි බල්ලෙක් නෑ. අර ඇලීමට මොකද වෙන්නේ? නේද? රූපේ ඇත්ත දකිනකොට ඇලෙන්න දෙයක් නැති වෙනවා. රූපේ හරි දැක්ම එනකොට, ඒ කියන්නේ යථාභූත ස්වභාවය අවබෝධ වෙනකොට ඇලෙන්න දෙයක් නැති වෙනවා. ඒකයි දැන් කායනුපසනාවේ ප්‍රතිඵලය තමයි නචකින්චි ලෝකේ උපාදීයති. කය කියන ලෝකේ කිසිම දෙයක් අල්ලගන්න නැහැ. උපාදාන කරන්න ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපිට රූප ගොඩාක් තියෙනවා නේ උපාදාන කරපො. අල්ලගත්තු ඒක වෙලා තියෙන්නේ රූපේ ඇත්ත දැකලා නැතුව. කායනුපස්සනාව හරියට වඩාගෙන ගියොත් කිසිම රූපයක් පිහිටන්නේ නැහැ අල්ලගන්න. අචකින්චි ලෝකේ උපාදීයති. කායනුපස්සනාවේ ප්‍රතිපල. රපිතාම රූපවලට අහු වෙනවා කියන්නේ එක පැත්තකින් කායනුපස්සනාව වැඩිලා නැහැ, අනිත් පැත්තෙන් රූපේ ඇත්ත දැකලා නැහැ. යථාභූත ස්වභාවය කියන්නේ පවතින ඇත්ත දැකලා නැහැ. අපට ඕන කෙලෙස් මට්ටමින් තමයි රූප ටික බාර ගන්න තියෙන්නේ. හරි. තව විදිහකට අවිද්‍යාව. හැත්ත ඇති හැටි දැකලා නැහැ අවිද්‍යාවෙන් වහන. අවිද්‍යාව නිසා අපි මුලා වෙනවා මෝහයටපත් වෙනවා. මෝහය. ඒක මුලාවෙන් ගන්න දේ තමයි අපි දැන් දකින දේ තියනවා කියනකොට මුලාවෙන් අරන් තියෙන්නේ. නැත්තම් තියෙන දේ පේනවා කියනකොටත් මුලාව. ඒක ඇත්ත ඇති ඇති නෙවෙයි. යථාභූත ස්වභාවය නෙවෙයි. ඒතර අපි රූපය පිරිසිඳ දැකලා නැහැ. බුදුහාමුදුරු පෙන්නනවා මේ ලෝකේ සසරේ යන සත්වයා රූපය ඇත්ත ඇති ඇති දැකලා නැහැ. එතෙන්දි තමයි අර පළගැටියගේ උපමාවක් ගන්න. මේ සත්වයා හරියට පළගැටියෝ වගේ කියන්නේ දැල්ල දකින. ඔව් අපි රූප දකින්නෙත් ඒ විදිහට. දැන් පළඟටිය දැල්ල හරි සැපයි හොඳයි හොඳ ආස කරන්න ඕන දෙයක් කියලා නිකන්. ඔව්. ඒ නිසානේ ඇදිලා යන්නේ නේ දැල්ලට තණ්හා කරන්න. අපිත් රූප ගන්න ඒ විදිහට. හරි. ඒක වෙලා තියෙන්නේ දැන් අපි රූප සුබයි හොඳයි ආස කරන්න දේවල් කියලා නිබාර ගන්න. ඒක වෙලා තියෙන්නේ ඒකේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇතිහැටි දකින්නේ නැති වුණහම ඒකට තණ්හා කරනවා. හරි. ඒ කියන්නේ එක පැත්තකින් නිත්‍ය සංඥාවෙන් ගන්නවා. තියෙන දෙයක් කියලා. ඊළඟට ඒක සුබයි. හොඳයි කියලා ගන්නවා. නිත්‍ය සුබ ආත්ම සුඛ. ඒක ඇත්ත තත්ත්වේ දුක වුණාට අපි ඒක සුඛ දෙයක් සැප දෙයක් විදිහට ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන හතරෙම අනිත් පැත්තට තමයි අපි ගන්නෙ. අනිත්‍ය දේ නිට්ටිය විදිහට ගන්නවා. අනිත්‍ය මම පැහැදිලි කළානේ. පටිච්ච සමුප්පන්න. මේ මොහොතට හටගන්නේ. නේද? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය. අපි ඕක දකින්නේ අපි කලිනුත් තිබුණා දැනුත් තියෙන අනාගතෙත් තියෙනවා කියන නිට්ටිය සංඥාවෙන් ගන්න. තර අනිත්‍ය දේ නිට්ටිය කරලා ගන්නවා. නිට්ටිය කරන්න බැරි දේන් නිට්ටිය කරනවා. හරි. අර වතුරේ බල්ලෙක් පිහිටෙව්වා වගේ. නිට්ටිය සංඥාවෙන් ගන්නවා. ඊළඟට ඒක හොඳයි. අපිට ආස්වාදයක් තියෙනවා. ඈ සුඛයක් තියෙනවා. ඇත්ත තත්ත්වේ දුකයි. අර පළඟෙටියට දැල්ල වගේ තමයි. ඒකෙන් දුකටපත් කරනවා. ඒ වුණාට අපිට හිතෙන්නේම ওই රූප වලින් තමයි අපිට සැප ලැබෙන්නේ කියලා. හරි. ඒතර දුක් දේ සැප විදිහට ගන්නවා. අනිත්‍ය දේ නිත්‍ය විදිහට ගන්නවා. දුක් දේ සැප විදිහට ගන්නවා. ඊළඟට අනාත්ම දේ ආත්ම කියලා ගන්නවා. ඒ කියන්නේ ඒ දේ මට දැන් පාලනය කරන්න පුළුවන් කියලා ගන්නවා. ඔව්. මගේ හරි මට ආйти හරි ඒ විදිහට බාර ගන්නවා. ආත්ම සංඥාව පාලනය කරන්න පුළුවන් දෙයක් විදිහට බාර ගන්න. හරි. ආත්ම සංඥාව. ඊළඟට අසුබ දේ සුබයි කියලා ගන්න. ඔය හතරේ තමයි සසරේ යන කෙනා ඉන්නේ. වට කියන සතර විපල්ලාස කියලා. නিত্য සුඛ ආත්ම සුබ. ඔය සංඥාවේ තමයි මේ සසරේ යන කෙනා නැත්නම් අවිද්‍යාවේ ඉන්න කෙනා දකින්නේ ලෝකේ දකින්නේ. ඒතර වයින් නිදන්න තමයි යන රූපයේ ඇත්ත දකින්නේ. රූප කියන්නේ අපි එක්කෝ ඇහෙන් දැනගත්තු දේවල් නැත්නම් කණෙන් මේ ආයතන වලින් දැනගත්තු දේවල්. ඒවා තමයි ලෝකෙට ඇති දේවල් කියන්නේ. ඒතර ලෝකේ හැදිලා තියෙන්නේ අපි ආයතන වලින් දැනගත්තු දේවල් වලින්. නේද? සලායතන ලෝකයක් මේ තියෙන්නේ. අපි හිතුවට මේ මොනවෙන් හරි හැදිච්ච දේවල් ගොඩක් තියෙනවා කියලා ඇත්ත තත්ත්වේ තමයි මේ ආයතන හයෙන් දැනගත්තු දේවල් ගොඩක් තමයි අපට තියෙන්නේ. ලෝකේ තියෙනානේ අපි තියෙනවා කියලා හිතන්නේ. අපිට හිතෙන්නේ ඇත්තටම තියෙන දේවල් ටික තමයි මේ දැනගෙන තියෙන්නේ. ඒක එහෙම නෙවෙයි කියලා හිතන්න තව විදිහක් තමයි. දැන් හිත දියුණු කරගෙන යනකොට මේ දැන් මේ කාම ලෝක මට්ටමේ ඉඳන් රූප ලෝක මට්ටමට හිත වෙනස් කරන්න පුළුවන් ධ්‍යාන වැඩලා. ඊළඟට රූප ලෝක මට්ටමේ ඉඳන් අරූප ලෝක මට්ටමට. අරූප කියන්නේ කිසිම රූපයක් පිහිටන්නේ නැහැ ඒකට. ඒ මට්ටමට හිත දියුණු කරන්න පුළුවන්. එතකොට ඒ මට්ටමේ දැන් අර කාමලෝක මට්ටමේ කෙලෙස් නැති කෙනාට රූපාවචර මට්ටමේදී මේ කාමලෝකවල තියෙන ඒවා පේන්නේ නැහැ. අරූපාවචර මට්ටමට කාම රූපලෝක මට්ටමේ කෙලෙස් උත්තිය දෙන්නේ නැතුව අරූපාවචර මට්ටමේ ඉදදී රූප ගැන කිසිම හැඟීමක් එන්නේ නැහැ. මේ තත්ත්වයට යන්නේ හිත වෙනස් කරලා මිසක් බාහිර ලෝකේ වෙනස් කරලා නෙවෙයිනේ. නේද? ඒකිනුත් තේරුම් ගන්න පුළුවන් මේක මේ හිතේම තියෙන කෙලෙස් ගොඩකින් තමයි මේ තියෙන මට්ටම හදලා තියෙන්නේ. මේ විදිහට තියනා කියලා අපට පේන්නේ. හරි. වැවක අපට එකපාරට තේරෙන්නේ නැහැ කිව්වට. මොකද අපි මෙහෙම ඔක්කොම තියනවා කියලා අර නිත්‍ය සංඥාවට අහු වෙලා මේවා ඇත්ත කියන මට්ටමේ ඉන්නේ මේ ලෝකේ. සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. එහෙම ඇවිල්ලා නැත්තේ කවුද? අර ආර්ය ශ්‍රාවකය දැකලා නැහැ. අරියාණං අදස්සාවි. සද්ධර්මයේ ශ්‍රවණය කරලා නැහැ. ඈ සද්ධර්මයේ අකෝවිදෝ දක්ෂ නැහැ ධර්මයේ ගැන. ඈ ආර්යෝ දැකලා නැහැ, සද්ධර්මය අහලා නැහැ, ඒවා තේරුම් අරගෙනත් නැහැ. එහෙම අයට ඕක පේන්නේ නැහැ. මොකද ලෝකෙට අයිති මට්ටමේ ආයතන පාවිච්චි කර කර තමයි ඉන්නේ. එහෙනම් තමයි එතකොට ආයතන පිරිසිඳ දකින්න ඕන. ආයතන පිරිසිඳ දැකීමේ පළවෙනි එක රූපයේ පිරිසිඳ දකින්න ඕන. රූපයේ කියවහන් බාහිර රූප වෙන්න පුළුවන්, අපේ අභ්‍යන්තර ශරීරේ වෙන්න පුළුවන්. හරි, අභ්‍යන්තර ශරීරෙයි බාහිර ශරීර හරි අනිත් රූප හරි, ඒ රූප ඔක්කොම දකින්න තියෙන ක්‍රමේ තමයි කායනුපස්සනාව. එතකොට ඒකෙදි කියනවා කායනුපස්සනාවේදී වැඩ දෙකක්. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. මේ අජ්ජත්ත කය ගැන හිතට මෙනෙහි කර කර ඉන්න. ඊළඟට ඉති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. බාහිර රූප මොනවා හරි තියෙනවා නම් ඒවා ගැනත් හොඳට සිහියෙන් නුවණින් බලබලා ඉන්න ඕන. විතක වඩා වඩා ඉන්නකොට වෙලාවක් ඇයි අජ්ජත්ත බහිද්ද දෙකම එකට බලන්න පුළුවන්. මේ රූප අභ්‍යන්තර රූප කිව්වත් බාහිර රූප කිව්වත් ඔතන තියෙන එකම ධර්මතාවය කියලා හොඳට සිහිය නුවණ පිහිටන්න පුළුවන් වෙලාවට. අජ්ජත්ත බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරත. කායනුපස්සනා වඩන්න තියෙන්නේ එහෙම. ඊළඟට එහෙම වඩනකොට මේ හටගන්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මං විහෙරති. මේ රූප හටගන්නේ කොහොමද කියලා සිහිය නුවණ පිහිටගෙන ඉන්න. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මං විහෙරති. ඒවා නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා සිහියයි නුවණයි පිහිටගෙන බලබලා ඉන්න කියන. හරි? ඊළඟට ඔය දෙකම එකසරේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මං විහෙරති. සමුදය අය එකට පේන විදිහට සිහිය නුවණ තිහිටගෙන ඉන්න. කායනුපස්සනාව වඩන්න කියන එක. මොනවා ගැනද? රූප ගැන. එහෙම පිහිටගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අනාගතයේදී වෙන ටිකක් පෙන්නවා. යාවදේව ඥානමත්තාය. අනාගතේ ඥානය පිහිටීම පිණිස ඥානමත්තාය. පටිස්සතිමත්තාය. පවත්වෙන සිහිය. පටි කියන්නේ පැවතිනවා. සතිය නේද? සති පිහිටලා ඉන්න සතියක් ඇතිවීම පිණිස. ඒ කියන්නේ සිහිය නුවණ පිහිටලම හිටිනවා. දැනට අපිට තියෙන ගැළුවොත් විතරනේ සිහිය නුවණ තියෙන්නේ. එහෙම නැතුව හැමතිස්සෙම පිහිටන සිහියක් නුවණ රූපය ගැන. අනාගතයේ ඇති වෙනවා මේ විදිහට පුරුදු කළොත්. කායනුපස්සනාව වඩාගෙන ගියොත්. සම්මා සතිය පිහිටලා හිටිනවා. දැන් අපිට තියෙන්නේ අර බලන වෙලාවට විතර මේක තියෙන්නේ. අනිත් වෙලාවට සිහිය පිහිටන්නේ නැහැ. ඒත් පිහිටලා හිටින අනාගතේ දැන් මේක පුරුදු කළොත් එහෙම යාවදේ ඥානමත්තයි පටිස්සති නන්දයි. ඊළඟට අනිස්සිතෝච විහෙරති. ඒක ඇත්ත ඇති හැටි දකිනවා මේක. අනිත්‍ය බව, නිත්‍ය කරන්න බැරි බව දකිමින් ඉන්න. අනිස්සිතෝච විහෙරති. එතකොට තමයි අර නචකින්චි ලෝකේ උපාදීත. මේ ලෝකේ කිසිම දෙයක් එතකොට අල්ලගන්න බැරි වෙනවා. නචකින්චි ලෝකේ උපාදීත. මේ ලෝකේ කිසිවක්ම අල්ලගන්න බෑ, උපාදා කරන්න බෑ. ඇත්ත දැක්කම. මම ඇත්ත ඇති හැටි දකිනකොට එළියේ රූප පිහිටන්නේ. නිත්‍ය කරන්න බෑ. නිත්‍ය කරන්න දෙයක් නැති වුණහම මොකක්ද අල්ලගන්නේ? උපාදාය කරන්න දෙයක් ඉතුරු වෙනවා. රූපේ පිරිසිඳ දැකලා නැති හින්දාමයි අපිට රූප තියෙන්නේ අල්ලලා. උපාදාන කරනවා. බාහිර රූපත් පිරිසිඳ දකිනවා, අභ්‍යන්තර රූපෙත් පිරිසිඳ දකිනවා. ඒ සඳහා තමයි එතකොට මේ කායානුපස්සනාව තියෙන්නේ. නැ අපිට කායනුපස්සනාව දීලා තියෙන්නේ අපි රූපේ ඇත්ත දකින්නේ නැති හින්දා නේද? මුලා වෙලා තියෙන හින්දා. ඒ මුලාවේ මිදෙන්න වැඩපිළිවෙල තමයි කායනුපස්සනාව. හරි? ඔකටම ඒ වැඩපිළිවෙලම තමයි අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. රූපය ගැන අනිච්ච සංඥාව වඩන්න. අපි ඉන්නේ නিত্য සංඥාවේනේ. ඒතර අනිත්‍ය සංඥාව කියන්නේ නිට්ටය කරන්න බැරි බව දැක දැක ඉන්න ඕනේ. නිට්ටය කරන්න බැරි බව දකින්න නම් අපි බාර ගන්න රූපය මොකද්ද? ඒ රූපේ හටගත්තේ කොහොමද? සමුදේ. ඉති රූපං ඉති රූපස්ස සමුදේ. සමුදේ දැක්කොත් එතකොට මේ සමුදේ යෙදුම් නැත්නම් ඒක පිහිටන්නේ. වතුරට එබෙන බල්ලට බල්ලෙක් පිහිටන්නේ මේ පැත්තේ සමුදේ යෙදෙන හින්දානේ. අවිද්‍යාවයි මුලාවයි යෙදෙන හින්දානේ. ඒතර ඒ ටික යෙදුම් නැත්නම්. කියන්නේ ඇත්ත දැක්ක දවසට වතුරේ බල්ලෙක් පිහිටන්නේ රූපේ පිහිටන්නේ කියලා. ඒ තත්ත්වයට එන්න නම් එතකොට ඒකේ අනිත්‍ය බව දකින්න ඕනේ. පිහිටවන්න බැරි බව දකින්න ඕනේ. මේ සමුදේ යෙදුණා හින්දායි පිහිටියේ. සමුදේ යෙදුණ නැත්නම් පිහිටන්නේ. ඒකටත් කියනවා අනිච්ච සංඥා වඩනවා කියලා. ඒත් ඒ කායනුපස්සනාවම රූපේ අනිච්ච සංඥා වඩනවා කියලා. හරි. එතකොට ඒ අවබෝධය තුලින් කැඩෙන්නේ මොනවද? අපි පේන දේම තියනවා කියපු එකයි. එහෙම නැත්නම් තියෙන දේමයි පේන්නේ. කියපේකය දෘෂ්ටි දෙක තමයි කැඩෙන්නේ. බාහිරයක් මේ සම්බන්ධ කරන්නේ පේන දේ කියන්නේ අපේ නාම ධර්ම වලට හිතට නෙපෙන්නේ. නේද? නාම ධර්ම වලට පේන දේ එළිය රූපයට සම්බන්ධ කරනවා. පේන දේ තියනවා කියන්නේ. එහෙම නැත්නම් එළිය රූපයක් තියනවා ඕකමයි මේ පේන්නේ. රූපයට නාම ටික සම්බන්ධ කරනවා. මේ දෙකම වැරදි. එළිය රූපයක් තියනවා ඕකමයි මේ පේන්නේ කිව්වොත් තර මේ හිතේ හදන ටික රූපෙට අයිති කළා. එහෙනම් නැත්නම් අපිට පේනවා කියන්නේ හිතටනේ පේන්නේ. හීනනුත් දකින්නේ නේ. ඒතර හිතට පේන්නේ. හිතට පේන දේ එළිය දෙයකට අයිති කිව්වහම ඒතර එළියේ රූපෙට මේ හිත නාම ධර්ම ටික ගැට ගන්නවා සම්බන්ධ කරනවා. මේ මට්ටමේ තමයි මේ ලෝකයා
ඉන්නේ.
හීනෙන් පේන්නේ නාමනේ. එළිය තියෙන්නම බෑනේ හීනෙන් පේන්නේ. හිතම හිතම හදර දෙන්නේ පෙන්නන්නේ.
හිත
මොනවාද දන්නේ අභ්‍යන්තර කියලා? තමන්ගේ ශරීරේ නේ.
කියන එකත් එක්ක.
ඔව්. එතන තියෙන අභ්‍යන්තර
රූපය කියන්නේ
සමුගේ ශරීරෙමද නැත්නම්
ඒක ඉතින් තමන් කියන එකෙන් අහන්න ඕනේ.
ඇතුලේ හදාගන්න. දැන් මම මොකද්ද අභ්‍යන්තර රූපය කියන්නේ කියන මට්ටමෙන් හොයන්න ඕනේ. ඒක හරි. දැන් මුලදී ශරීරේ ඊළඟට ශරීරෙත් බාහිරයි හිතට සාපේක්ෂ. අන්තිමට අභ්‍යන්තර රූප කියන්නේ හිතේ හදන එක. හිතේ හදන එක තමයි එළියෙන් කියලා තියෙන්නේ. ඒ මට්ටමට යනකොට හැබැයි ඒ මට්ටමට යනවා කියන්නේ එළියකින් මිදিলা. බාහිර රූප බාර ගන්න නැති මට්ටමට ආවහන් ওই කතාව හැ. හැබැයි එතකන් අපිට රූප තියෙන තාක්කල් ඒ මට්ටමට කියන්න බෑ. කිව්වට ඒක අර ප්‍රත්‍යක්ෂ නැහැ. අපි රූප තියෙනවා කියලා පිළිගන්නකම් නේද? රූප තියෙනවා කියලා පිලිගන්නකම් මේ මගේ පොතේ මේක
නෑ
නේද ඒක නන්දෙන් කන්ටේ ආ ඒවත් ඔය කැමතියට ගන්න පුළුවන් මේක
නෑ
මේක නෑ
වැඩි උනත් තියනවා නම් තියන්න දෙන්න
ඔව් ඔකේ තිතෙන් ඔය නිකන් එකතුවක් තියෙනවා දහම් දැම්මොට. ඒක හම්බ වුණාද? වාටත් හම්බයි ඒක. ඔක නිකන් අර භාවනා සම්බන්ධ දැනුමට නෙමෙයි යෝග. මොකලන්ටත් එකක් දැ. ධර්ම දැනුම. ඔව්. හොඳින් කම. අගේ හතරවෙනි පත නම් මං හිතන්නේ දැන් හැමෝටම හම්බ වෙලා කවුරු ඉඳින් තියෙනකොට. ඒකත් තියෙනවා ඒ හතරවෙනි පත. එහෙන් දකින්නේ මොකක්ද?